සාස්තර කියන පලාපල කියන රිලා නැටුම් නයි නැටුම් නටවන පාළු ඉඩමක කාගෙන්වත් අවසර නොගෙන පැල් අටවන අහිකුණ්ඩක ජනතාව ඔබ ඕනෑ කෙනෙක් දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් අපට එදිනෙදා හමු වෙන අයගේ චර්යාරට ඇඳුම් පැළඳුම් වගේම ඇවතුම් පැවතුම් වලින් වෙනස් මේ අනන්‍ය ජනතාව දකිනකොට මට නිර්මාණ කීපයක්ම මතක් වෙනවා. රූබර අහිංසක අහිකුණ්ඩක තරුණයක් දකිනකොට සෙම්ෆිරා කියලා හිතෙනවා. ඒ තරමටම ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ඔහුගේ ජිප්සීස් කියන මහා කවිය අපට කාවද්දලා තියෙනවා. පුෂ්කින්ගේ ජිප්සීස් කියන මහා කාව්‍යයේ සිද්ධ වෙන අනුවේදනීය මරණ දැක්කම හඬා වැළපෙන අපි කාටවත් මතක් වෙන්නේ නැහැ ඒ මහා නිර්මාණය කළ පුෂ්කින්ගේ ජීවිතයත් ඒ වගේම ඛේදවාචකයක් කියලා. ක්‍රිස්තු වර්ෂ 1800ට අවුරුද්දක් තියලා 1799 ඉපදුණු පුෂ්කින් ජීවත් වුණේ 1837 වෙනතුරු විතරයි. පුෂ්කින්ගේ බිරිඳ සම්බන්ධව ඇතිවුණු ද්වන්ද සටනේදී 1837 අවුරුදු 37ක් වෙච්චි මේ මහා කවීන්ද්‍රය රුසියාවේ අද වෙනතුරු බිහි වුණු ශ්‍රේෂ්ඨතම කවියා මැරුම් කෑවේ ජෝර්ජ් චාල්ස් කියන ප්‍රංශ මිලිටරි නිලධාරියා අතින්. 1837 ලොවක් වටින කවියා මරාදාපු මේ මිලිටරි නිලධාරියා 1895 වෙනකල් ජීවත් වුණා. ජිප්සීස් කියන මහා කාව්‍යෙන් පුෂ්කින් ගෙනාවේ අපූරු මතාන්තරයක්. ශිෂ්ට සම්පන්න සමාජයේ ශිෂ්ටත්වයේ අමිහිර ඇලකෝ කියන ධනවත් තරුණයා අහිකුණ්ඩක දැරිවිය සෙම්ෆිරා සමග ආලෙන් බැඳීමත් ඉන්පසුව ඇලකෝ ඔහුගේ සැප සම්පත් අතහැරලා අහිකුණ්ඩක නඩේ අය සමග පෑහීමත් නිසා ඇතිවුණු ඛේදවාචකය තමයි ජිප්සීස්. ධනවත් ඇලකෝ හමුවෙන් ඉස්සර වෙලා සෙම්ෆිරාට ලස්සන ජීවිතයක් තිබුණා. රැලේ කවුරුත් එක්ක සුහදව බැඳීමෙන් නොවෙනස්ව සිටිය ඈ. එක් වරම ඇලෙකෝට දරාගන්න බැරි වුණා මිසිරිත. මා සතුකරගත් ගැහැණිය කොහොමද නඩේ අනෙක් අයත් සමග සුහදවන්නේ? එතකොට ඒකේ අනික් පැත්ත, සෙම්ෆිරා කොහොමද ඒ තරම් කාලයක් බැඳීගෙන එකට හිටපු තමුන්ගේ ඈයෝ නාඳුනන ගානට දාන්නේ? වරක් දෙකක් කිව්වට හරි ගියේ නැහැ. එක රාත්‍රියක ඇලෙකෝ දුටුව මේ ඇසුර. මොන තරම් සෙම්ෆිරාගේ තාත්තා කිව්වද මේ නූගත් සමාජය දාලා ඇලෙකෝට තමන්ගේ ඒ වැදගත් සමාජයට යන්න කියලා බැගෑපත්ව. ඇලෙකෝ අතින් රූබර සෙම්ෆිරාත් අහිංසක අහිකුණ්ඩක තරුණයත් එතැනම මරු දකිනවා. ශිෂ්ටාචාරයෙන් පොහොසත් ශිෂ්ට සම්පන්න සමාජය ඒ වගේ තමයි තීරණය දුන්නේ මේ දුගී දුප්පත් දුබල සමාජයට. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ජිප්සීස් කියන මේ අනුවේදනීය කතාන්දරය ඔපෙර 18කට පෙරළුණයි කියලා ඔබ හිතුවද? ඒ වගේම බැලේ නිර්මාණ 6කට පරිවර්තනය වුණා කියලා? ප්‍රොස්පේ මෙරිමේ කියන ප්‍රංශ නවකතාකරුවාගේ කාමන් කෘතියට බලපෑවේ පුෂ්කින්ගේ ජිප්සීස්. රුසියාවේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් 1837 මියදිලා අවුරුදු 3කට පස්සේ ප්‍රංශේ ප්‍රොස්පර් මෙරිමේ රුසියන් භාෂාවෙන් ජිප්සීස් කියවනවා. එයින් පස්සේ තමා ලෝ සුපතල ජෝර්ජ් බිසේගේ කාමන් ඔපේරාව බිහිවෙන්නේ. මෙන්න මේ සුවිශේෂී අහිකුණ්ඩික ජනතාව විවිධාකාරයට විවිධ රටවල සැරිසරනවා. ඒකට ජීවමාන සාධක කලා නිර්මාණවලින්ම දෙන්න පුළුවන්. 40 දශකයේ අගභාගේ ඉන්දියාව මේක ඔප්පු කරනවා. අබ්දුල් රෂීඩ් ඛාදර්ට සිද්ධ වුණා සුරේෂ් සිවකුමාර් ප්‍රේම් ශංකර් කියන පෝසත් තරුණය කරන්න. ඒ කියන්නේ හරියට අවුරුදු 100කට වඩා එහා පැත්තේ රුසියාවේ ඇලෙකෝ බිහි වුණා වගේ. හැබැයි ප්‍රේම් ශංකර් ඇලෙකෝ වගේ නම් වුණේ නැහැ. ඒ වගේමයි ඔහු මදුබහලාව සෙම්ෆිරා කෙනෙක් කරා. ඒත් සෙම්ෆිරාගේ ඉරණම නම් මදුබාලට හිමි වුණේ නැහැ. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ පෝසත් වැඩවසම් පවුලක ප්‍රේම්ට මාපියන් ඉඩ දුන්නේ නැහැ ඔහුගේ සිතැඟිෂ්ට කරගන්න. හැබැයි ප්‍රේම් ඒවා ගණන් ගත්තෙත් නැහැ. ඔහු මොකද්ද කළේ? අහිකුණ්ඩක තරුණියට වසඟ වුණා. මේ ආදර අන්දරේ මූර්තිමත් කරන්න නෞෂාඩ් ගොඩක් වැඩ කළා. චිත්‍රපටිය හිතුණු ගමන් අපට බලන්න බැරි වුණාට නෞෂාඩ්ගේ මිහිර ඕන වෙලාවක අපට විඳින්න පුළුවන්. සම්ෂඩ් බෙගම්ගෙන් මේ කියවෙන්නේ ඒ ආදරේ සඳවත ගැන වෙන්න ඕන. මදුබාලා තමයි ඇය. දුලාරි දුලාරි හිත්පැදි ප්‍රියාවි, මුසපත් ඉනාවි, දුන් මදු අමාමි තවමත් ඇසේවි.
චාන්දනියයි බන්කේ ප්‍යාරෝ සාධනා ඕ සාධනා, චාන්දනියයි බන්කේ ප්‍යාරෝ සාධනා ඕ සාධනා, ලාගී මෙරේ දිල් පල් කටාරෝ සාධනා ඕ සාධනා, ලාගී මෙරේ දිල් පල්
මේ කියන්නේ 1989 විතර. වැඩිය ගමන් බිමන් යනව අඩු කාලේ. අපි බයෙන් හිටපු කාලේ. ඒත් මට යන්න වුණා නිතර නිතර කොළඹ. මං අඹයාලුව ගීත ලිව්වේ 1987. අඹයාලුව ටෙලිනාට්‍ය ආවේ 1988. මේ සිදුවීම 1989. ගාල්ල ඉඳලා වැඩ ඇරිලා කොළඹ බස් අල්ලන්න හරිම අමාරුයි. ඒත් කොහොම හරි අපි කොළඹ එනවා සිකුරාදට. ඒ කාලේ තිබුණ ජාතික රූපවාහිනී වැඩසටහනක් ප්‍රතිභා. ප්‍රතිභා නිෂ්පාදනය කළේ හේමනලින් කරුණාරත්න. අපි මොනතරම් කිව්වොත් ඒ කාලේ හේමනලින් ඔන් කැමරා එන්නේ නැහැ. නිවේදන කටයුතු කවදාවත් කළේ නැහැ. නිෂ්පාදනය කරනවා විතරයි. නිල්මිනි සෙගේරා තමයි මට මතක හැටියට මා එක කතා කළේ. හෙට උදේට වැඩසටහනට මං අද හවස කොළඹෙනවා. මං ගාලු කොළඹ බස් එකෙන් බැස්සේ කටුබැද්දේදී මොරටුවේ. මට යන්න ඕන වුණේ අත්තිඩිය හරහා. ගාල්ලේ ගුණසේන පොත්ස්ථාපයේ සුනිල් කොළඹගේ සහෘදයා මගේ මතකෙ හැටියට මේ කාලේ කොළඹට මාරු වෙලා හිටියේ. ඇතැම් විට සුනිල් අයියත් හම්බෙලා යන්න වෙන්න ඕන මං අත්තිඩිය බැස්සේ. මං අත්තිඩිය හරහා යන බස් රථයට නැගුණා. සෙනඟ පිරිලා. අද කාලේ වගේ නෙමෙයි, ඒ කාලේ නම් බස් එකේ ෆුට්බෝඩ් එක යන කිසිම හිරිකිතයක් නැහැ. ඕන හැටි යන්න පුළුවන්. කරේ බෑග් එකක් එල්ලගත්ත කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් වගේ නෙමෙයි කෙසඟ ශරීරේ. බස් එකේ පිටිපස්සේ පඩිපෙලේ උඩින් ඉන්න කොන්දොස්තර තැනට ඇල්ලුවේ නැහැ මං එල්ලුණ විදිය. නොඑල්ලි කොහොමද තව කොයි වෙලාවකද බස් එකක් එන්නේ? ඒ කාලේ මොරටුවේ දිත්ත මාර්ගේ මහා ගහක් යටින් ඉඳලා තමයි මම බස් එකේ එල්ලුනේ. මහත්තයා උඩට එන්න, ඔතන යන්න බෑනේ. ඔහු කතා කළේ අඳුනන කෙනෙක් වගේ. ඔහු මාව උඩට දැම්මා. පහළ පඩියට ඔහු ගිහින් ඉදිරියේ තියෙන රිදී පාට කුහරේ කකුල තදින් රඳවලා පවුරක් වගේ හිටියා. මහත්තයා ගාල්ල පැත්තේ නේද? ඔහු මට එහෙම කිව්වේ අත්තිරියට ටිකට් එකක් කියලා මං කියන්න හදනකොට. ඔහු ලස්සන හිනාවකින් තමයි මගෙන් ඇහුවේ. ඔහු ගාල්ලේ තමයි. මට අත්තිරියට ටිකට් එකක් ඕන. ඔහු සුදු ෂර්ට් එකක් ඇඳලා හිටියට ඊට උඩින් කාකි ඇඳුමක් ඇඳලා හිටියේ. හරියට ඕව කෝට් එකක් වගේ. ඒ වගේම කාකි කලිසම. ගාල්ලේද ගෙවල්? මං ඔහුගෙන් එහෙම ඇහුවේ ඔහු කොළඹට මාරු වෙච්ච ගාල්ල කෙනෙක් කියලා හිතලා. නෑ නෑ, මං ගාල්ල නෙමෙයි, මං අත්තිඩියේ. මං මහත්තයාගේ සින්දු අහලා තිනවා. නිතර රූපවාහිනී පත්තරවල නොඉන්න මාව ඔහු අඳුනන්නේ කොහොමද? අර ටෙලිනාට්‍ය එඩ්වර්ඩ් කියන සින්දුව මරු කටුවකුලේ. අපි බලන්නේ නම් බයි සමහර දාට තහනන්නේ. වහලම තමයි තියෙන්නේ. ඔහු මේ තරම් විස්තර කියද්දි මං කොහොමද මං අඳුනන්නේ කොහොමද කියලා අහන්නේ. දැන් බස් එක ගෞස් ඩිස්පෙන්සරිය ළඟින් හරවලා සෑහෙන දුරක් ඇවිත් කෝ තාම මට කිව්වේ නෑනේ කවුද කියලා. මගේ නම කිව්වට මහත්තයා නම් දන්නේ නැතුව ඇති. හැබැයි මගේ පොඩි සින්දු කැල්ලක් කිව්වොත් මහත්තයා එකපාරටම අඳුනගනීවි සින්දුවන. ඔහු එකපාරටම පඩියෙන් ඉස්සිලා මගේ කනට කරලා ගීතක මුල් කොටස මෙමිනුවා. මං තුස්නෙන් භූත වුණා. දෙයනේ හඬමයි. මම ඔහුගේ නම තප්පරෙන් කිව්වා. හරිද? ඒ මම තමයි මහත්තයෝ. එදා මට කඳුළු ආවේ වෙන දෙයකට. අද මගේ ඇස් බොඳ වෙන්නේ වෙනත් දෙයකට. ඔහු මගෙන් ගීයක් ඉල්ලුවා. මං ලියන්නම් කිව්වා. දවස් ගානකට පස්සේ පුණ්‍ය කත්‍රිආරච්චි මහත්මියගේ ගෙදර අපි කලබල දවසක පැය ගානකට හිර වුණා, කොටු වුණා. පුණ්‍යක කිව්වා ඇය කලින් වගේම යුග ගායනයකට එන්නම් කියලා. ඒත් ඒ ගීතය කවදාවත් ගැයුනේ නැහැ. එදා අත්තිඩිය පිට්ටනිය ළඟින් මං බැහැලා ගියා. ඔහු ළඟම බස් රථේ ගමනාන්තයට ගියා. හුඟක් පස්සේ කාලෙකදී මා ඔහු ගැන හොයනකොට ඔහු ජීවිතාන්තය දක්වා ගිහින්. මගේ කන ළඟට කරලා ටිකට් ලියන පොත නවපු කකුලට තියාගෙන ඔහු ගැයූ ඔහුගේ යුග ගීතය ඔබ දැන් ආවි. මං තප්පරෙන් හෙක්ටර් සිල්වා ඔබද කියලා අහලා ඔහුගේ අතල්ලගත්ත හැටි දුටුවේ මම විතරයි. ඉවාන් තුර්ගෙනීෆ් කිව්වා වගේ ජීවිතේ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ නෙමෙයි, අපට ලැබෙන දේ. ඒ නිසා හෙක්ටර් සිල්වා කියන ගායකයාගේ අහිංසක නිර්මල කටහඬ පුණ්‍ය කත්‍රිආරච්චියක ගයපු මේ වචන ටික ඔබට කියන්න. එදා අපි ගමන් කරපු බස් එකත් ගර්හිත තත්ත්වයට පත් වෙලා ගමනාන්තයට යන්නේ නැති. ඒ වුණාට අදත් අත්තිඩිය පිටිනේ පහු කරන් CTV බස් යනවා. මං දන්නවා කාගේ ඇස්වල කඳුළු තිබුණත් සුනිල් කොළඹගේ සහෘදයාගේ හිතේ කඳුළු ඊට වඩා බර බව. මටත් එහෙමයි. මේ අපේ රටේ ඇතැම් ගායකයන්ගේ කලාකරුවන් ගිරණම. ආපහු ගයන්න ඔහු නොහිටියට බලන්න ගයපු මේ ගීතය මොනතරම් සුන්දරද කියලා. පත්සුණු තවරා කවුළු අතරින් හිස පොවලා දවසක් දා මතකයි අත බැලුවා. දියසුලි නැගිලා වෙරළට එද්දී බෙලි කටුවේ සැඟවීලා මුතු කැටයක් තිබුණා. අද තියෙන්නේ ඒ මුතු කැටේ හංසෙක් වෙලා ගයන හංස ගීතේ විතරයි. දුනුකේ ගහක නැති වුණත් ඔහු කොහේ හරි පිපිල ඇති මට මතකයි. ඔහු
මට මතකයි ඔබ පිපිලා උන්නා දුනුකේ ගසක සුදු මත කයිෝග පිපිලා උන්නා දුනුකේ ගසක සුදු වත්සුණු තවරා කවුළුව අතරින් හිස පොවලා දවසක් දා මතකයි අත දැනුවා ඔබ දුනුකේ ගසක සුදු